ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි ලෝවට විදෙස් විත්ති සමාලෝචනය ආරම්භ කිරීම සුපුරුද පරිදේශිකුරාදා දවසේ මේ වෙනකොට ලෝකයේ තියෙන උණුසුම කාරණා එකතු කරන අපේ සතිය විශේෂාංගය සුපුරුදු ලෙසින් මේ විශේෂාංගයට තොරතුරු ගෙනෙන්නට දැන් සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දෘක්ෂි.
අපි ශ්‍රී ලංකාවට වැදගත් වෙන කාරණා තියෙනකොට ඒවා මුලට අරගෙන හැමදාම කතා කරනවා මේ විශේෂාංගයෙන්. එවැනි වූ කාරණාවක් අදත් අපිට හමු වෙනවා. දැන් ඔබට මතක ඇති මීට කලින් ශ්‍රී ලංකා හමුදාවට යම් කිසි වූ ප්‍රශ්නයක් ඇති වුණා. විශේෂයෙන්ම මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා පිට තනතුරට පත් කරලීමත් සමගම ජාත්‍යන්තර විශාල බාධා එල්ල වුණා ඔහුගේ මේ තනතුරට පත් කරලීම සම්බන්ධව. මොකද ඔහුට යුද අපරාධ චෝදනා එල්ල වෙලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව යුද්ධයේ අවසාන භාගයේදී මානව හිමිකම් කඩකලාය කියන චෝදනාවලට ලක්ුවන් අතර ශවේන්ද්‍ර සිල්වා මහතාත් සිටින නිසා. ඒ අනුව අපිට දැනගන්නට ලැබුණා මේ ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධ කරගන්නේ නැහැ මින් ඉදිරියට සාමසාධක හමුදාවලට කියලා. නමුත් මේ තත්ත්වය වෙනස් වෙලා තියෙන වගට යම් තොරතුරක් අපිට ලැබෙනවා. නැවත වතාවක් මේ වගේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සාමසාධක හමුදාවලට බඳවා ගැනීමේ යම් උත්සාහයක් පිළිබඳව මා කමිටිය අමල් සවිස්තරාත්මකව ඒ සම්බන්ධව වෙන තොරතුරු මුලින්ම කතා බහ කරන්න.
ඔව් දිලුක්ෂි, සැප්තැම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා භාර නිලධාරීන් ප්‍රකාශයට පත් කරා මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ හමුදා බටපිරිස් මේ සාමසාධක කටයුතු සඳහා පාවිච්චි කරන්නේ නැහැයි කියලා, ඔවුන්ව මේ කටයුත්තට සහභාගී කරගන්නේ නැහැයි කියලා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ යුද හමුදාපති හැටියට ශවේන්ද්ර සිල්වා පත්කිරීමත් එක්කලා. මෙහිදී ශවේන්ද්ර සිල්වාට යුද අපරාධ චෝදනා තියෙනවයි කියන පදනම මත ඔහු යටතේ සිටින හමුදාවක නිලධාරීන් හා සෙසු නිලයන්ට සාමසාධක කටයුතු වලට සහභාගී නොකරවා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීන්දුව කළයි කියලා. ඉතින් මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ එවකට මාලි වල ක්‍රියාන්විතයන් වලට යොමු කළ තිබිච්ච ශ්‍රී ලංකාවේ හමුදා බටපිරිස් 200කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ ඒ සේවා කාලය අවසන් වුණාට පස්සේ ඔවුන් වෙනුවට නැවතත් ශ්‍රී ලාංකික යුද හමුදා බටපිරිස් පාවිච්චි කරගන්නේ නැහැ, ඒ වෙනුවට වෙනත් රටක බටපිරිස් යොදවනවායි කියලා. නමුත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත් ඒ එක්කම සාමසාධක කටයුතු පිළිබඳ ඒ නියෝජිතයත් සමග සාකච්ඡා කරලා ශ්‍රී ලංකාව පෙන්වලා දුන්න මේ අවස්ථාවේදී ශවේන්ද්‍ර සිල්වා හමුදාපතිවරයාට ඒ චෝදනා තිබුණට ඒ කාරණාව පාවිච්චි කරලා අනෙකුත් සෙබළුන්ට මේ විදිහට තහංචි පැනවීම අසාධාරණ කටයුත්තක් කියලා. එපමණක් නෙමෙයි මේ සාමසාධක කටයුතු සඳහා යොදවන හමුදා නිලධාරීන් සහ ඒ සිසු නිලයන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කවුන්සිල් කොමිසමෙන් ඔවුන්ට කිසිම යුද අපරාධයක් නැtei කියන සහතිකයේ මත තමයි මේ කටයුත්තට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ව බඳවා ගන්න. ඉතින් ඒ පදනම මත නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලාංකීය සෙබළුන් සාමසාධක කටයුතු වලට එකතු කර ගැනීමට එකඟ වෙච්ච බවක් පේනවා. මේ අනුව දැනට මාලි රාජ්‍යයේ සේවය කරන 196ක් වන ශ්‍රී ලංකා සාමසාධක බටපිරිස් මේ මාසේ මැද වෙනකොට නැවතත් ඔවුන්ගේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ පිරිස වෙනුවට අලුත් ශ්‍රී ලංකා බටපිරිස් කණ්ඩායමක් දැන් යැවීමට තීන්දුව කළා තියෙනවා. මේ මාසේ 12 සහ 13 කියන දින දෙක ඇතුළතදී කාණ්ඩ දෙකක් හැටියට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 20කුත් සෙසු නිලයන් 223කුත් මේ සාමසාධක රාජකාරිය සඳහා පිටත් වීමට නියමිතයි. ඉතින් මේ පිටත් වීමත් සමගම ශ්‍රී ලංකාවත් එක්සත් ජාතීන්ගේ සාමසාධක අංශයත් අතර තිබිච්ච ඒ මතභේදාත්මක තත්ත්වය බොහෝ දුරට දැන් निराකරණය කරගෙන නැවතත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් ඒ වගේම ශ්‍රී ලංකාවේ අනෙකුත් ආරක්ෂක අංශවලටත් නැවතත් එක්සත් ජාතීන්ගේ මේ සාමසාධක කටයුත්තට සහභාගී වීමේ ඉඩ ප්‍රස්තා ලබාවිලා තියෙනවා. ඒ පළවෙනි පියවර හැටියට තමයි මේ සතියේදී ශ්‍රී ලංකා බටපිරිස් මාලි රාජ්‍යයට යෑමට නියමිතව තියෙන්නේ.
අපි මීළඟට අවධානයට ලක් කරමු IS සංවිධානයේ නායකයා අබු බකර් අල් බග්දාඩිගේ ඝාතනයත් සමග අපිට ඉන්න අනතුරුව වාර්තා වෙන තොරතුරු මොනවද කියලා. අපිට ඊට පස්සේ තොරතුරු දෙකක් වාර්තා වෙනවා. එකක් තමයි අබු බකර් අල් බග්දාඩි ඝාතනයට ලක් වුණාට පස්සේ යම් කිසි වූ වෙනත් පුද්ගලයෙක් නම් කළා තියෙනවා කියලා නැවතත් අයියේ සංවිධානයේ නායකයා බවට. ඊට පස්සේ අපිට වාර්තා වෙනවා තවත් තොරතුරක් විදිහට මේ ඝාතනයට ලක්වුණු අයියේ නායකයා අබුබකර් අල් බග්දාඩිගේ බිරිඳ අත්අඩංගුවට ගන්නට හැකි වෙලා තියෙනවා කියලා. මේ තොරතුරු දෙක සම්බන්ධයෙන් වන අලුත් තොරතුරු මීළඟට මම කතා බහ කරන්න කැමතියම.
දිලක්ෂණී, මේ අල් බග්දාඩිගේ බිරිඳ සම්බන්ධයෙන් මේ කරුණු අනාවරණය කරන්නේ තුර්කී ජනාධිපතිවරයා. මේ වෙනකොට අල් බග්දාඩිගේ බිරිඳත් ඒ වගේම පවුලේ අනෙකුත් සමාජිකයන් කීප දෙනෙකුත් තුර්කිය විසින් අත්අඩංගුවට ගත්තයි කියලා. මේ පහුගිය සතියේ මේ කාරණාව සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් සිරියාව තුළ තුර්කි දේශ සීමාව ආසන්න ප්‍රදේශයක, කියන්නේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ඉන්න අවස්ථාවකදී තුර්කියේ බටපිරිස් වලට අත්අඩංගුවට ගන්නට හැකි වුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ අනුව අල් බග්දාඩිගේ ළඟම ඥාතීන් මේ වෙනකොට ඒ බලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒකත් එක්කලා අයිඑස් සංවිධානයත් මේ වෙනකොට ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඔවුන් අලුත් නායකෙක් තමන්ගේ අල් බග්දාඩිගේ ඒ හිදස පිරවීම සඳහා අලුත් නායකෙක් තෝරාපත් කරගත්තයි කියලත්.
අමල්, මේ අපි මේ අලුත් පුද්ගලයාගේ නමත් පොඩ්ඩක් සඳහන් කරමුද?
ඔව්, දිලක්ෂණ, මේ නම ඔහුගේ නම තියෙන්නේ අබු ඉබ්‍රහීම් අල් හෂීමි අල් කුරේෂි කියලා. හුඟක් වෙලාවට හෂීමි කියන කෙටි නාමයෙන් ඔහු හඳුන්වනවා කියලා තියෙනවා. නමුත් අයිඑස් සංවිධානය තුළ බොහෝ දෙනෙක් මේ පුද්ගලයා ගැන එතරම් දැනුමක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. මොකද මේ අයිඑස් සංවිධානයේ ප්‍රබල නායකයෙක් හැටියට, එහෙම නැත්නම් දෙවනපල නායකයෙක් හැටියට හිටපු පුද්ගලෙක් නෙමෙයි මේ හෂීමි කියන පුද්ගලයා. නමුත් දැන් ඔහු සිරියාවේ යම් කිසි ප්‍රදේශයක හිඳලා සංවිධානය නැවත පණ ගන්නවා, එහෙම නැත්නම් මේ සංවිධානයට නැවත නායකත්වය දීමට කටයුතු කරනවා කියන එක අයිඑස් සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ පමණක් නෙමෙයි, ඔවුන් ප්‍රථම වතාවට පිළි අරගෙන තියෙනවා අල් බග්දාඩි ඒ ඇමරිකන් ප්‍රහාරයෙන් මිය ගියයි කියලා.
අපි මීළඟට කතාබහ කරමු අමල්. මේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගෙන එනට සූදානම් වන දෝෂාභියෝගය පිළිබඳව. මේ සම්බන්ධව අපි කීප වරක් මීට කලිනුත් කතාබහට ලක් කරා. ඩෙමොක්‍රටික්ස් පක්ෂයේ මූලිකත්වයෙන් මේක පටන් ගත්තට බොහෝ වෙලාවට ඇමරිකානු කොංග්‍රසය තුළ ඉහළ මන්ත්‍රණ සභාව, එහෙමත් නැත්නම් සෙනෙට් එකේ වැඩි බලය තියෙන්නේ රිපබ්ලිකන්ස්ලට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයට. ඉතින් මේ වගේ දෝෂාභියෝගයක් ගෙනාවට මේක බොහෝ වෙලාවට ඉහළ මන්ත්‍රණ සභාවේදී පරාජයට පත්වෙයි කියලා තමයි අනාවැකි පළවෙමින් තිබුණේ. නමුත් දැන් තත්වය ඊට වඩා ටිකක් වෙනස් කියලා තාරංචියක් තියෙනවා. මොකද ඒ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු?
නිලක්ෂි, මේ ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයේ ඔවුන් දැන් තීන්දුව කළා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සාක්ෂි ලබා දෙන අවස්ථාවලදී ඒ සාක්ෂි ජනමාධ්‍ය ඉදිරියේ ලබා දීමට. ඉතින් මෙතනදී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනමතයක් ගොඩනැගීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව දැනට එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් ජනමතයක් ඇති කරලා ඒ තුලින් ඉහළ මන්ත්‍රණ සභාවේ දැනට ඩෙමොක්‍රටික් පක්ෂයට බලය නැති ඒ ඉහළ මන්ත්‍රණ සභාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට පක්ෂ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට. ඉතින් මේක ඇත්තටම දේශපාලන කටයුත්තක් හැටියට තමයි සිද්ධ වෙන්නේ. නමුත් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට තියෙන ප්‍රධාන චෝදනාව තමයි ඔහු තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී තමන්ගේ එදිරිවාදීන්ට විරුද්ධව කටයුතු කිරීමට එය පාවිච්චි කරයි කියලා. විශේෂයෙන්ම යුක්‍රේන් ජනාධිපතිවරයා සමග ඇති කරගත්තු දුරකථන සංවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනාවක් තියෙනවා ඔහු බලපෑමක් කළා කියලා යුක්‍රේනයට. ඇමරිකාව විසින් යුක්‍රේනයට ලබා දෙන යුද ආධාර ඒ ආකාරයෙන් ලබා ගැනීමට අවශ්‍ය නම් යුක්‍රේනයේ ජනාධිපතිවරයා එකඟ වන්නට ඕනේ කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනාගතයේදී දේශපාලන එදිරිවාදියෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙන ජෝ බයිඩන් සහ ඔහුගේ පුත්‍රයා යුක්‍රේනයේ කරපු වෙළඳ ගනුදෙනු සහ ඒ කටයුතු සම්බන්ධයෙන් යුක්‍රේනයේ පරීක්ෂණයක් පවත්වලා ඔවුන්ට විරුද්ධව වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා. ඉතින් මේ විදිහට ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය තමන්ගේ දේශපාලන අරමුණක් ඉෂ්ට කර ගැනීමට පාවිච්චි කළා කියන චෝදනාව මත මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දවල මන්දිරයේ වැඩ කරපු බොහෝ දෙනෙක් ඉදිරියට ඇවිල්ලා තියෙන සාක්ෂි දීමට, ඒ එක්කම ඇමරිකානු තානාපතිවරු සහ තානාපති සේවයේ නිලධාරීන් කීප දෙනෙකුත් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙන සාක්ෂි ලබා දීමට මේ සියලුම සාක්ෂි ලබන සතියේ බදාදා ඉඳලා විවෘතව ජනතාවට දැනගැනීමට හැකිවන විදිහට ජනමාධ්‍යයට විවෘත කරලා මේ කටයුතු කරන්නට කොංග්‍රස් මණ්ඩලය තීන්දුව කළා තියෙනවා.
අපි ඊළඟට මේ ස්කොට්ලන්තය සම්බන්ධයෙන් වාර්තාවන අලුත් මුනුසුම් තොරතුරක් කෙරෙහි අවධානය යොමු කරමු. ඔබ දන්නා බ්‍රිතාන්‍ය රාජධානියට අයත් රාජ්‍යයන්ගෙන් එකක් තමයි ස්කොට්ලන්තය. ස්කොට්ලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය, එංගලන්තය කියන රටවල් හතර එකතු වෙලා තමයි මේ මහා බ්‍රිතාන්‍යයේ මේ රාජධානිය නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඔය මේ බ්‍රෙක්සිට් එකත් එක්කම ඔබට මතක ඇති කාලයකට කලින් විශේෂයෙන්ම අගමැති ඩේවිඩ් කැමරන් ඉන්න කාලේ ස්කොට්ලන්තයේ යම්කිසි උත්සාහයක් දැරුවා බ්‍රිතාන්‍ය රාජධානියෙන් වෙන් වෙලා ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීම සඳහා. ඉතින් මේ සම්බන්ධව උණුසුම් වාතාවරණයකුත් ඒ දවස්වල තිබුණා. පස්සේ මේක ටිකක් යටපත් වුණා බ්‍රෙක්සිට් එක සම්බන්ධව විවිධ යෝජනා සඳහා විවිධ අගමැතිවරු විවිධ ක්‍රියාමාර්ග අරගෙනමින් තිබුණ නිසා. නමුත් දැන් නැවත වතාවක් මේ ගිනි පුපුර එළියට ඇවිල්ලා කියලා අපිට ස්කොට්ලන්තයේ පැත්තෙන් තොරතුරු වාර්තාවන්නේ. අමල් අපි මීළඟට කතා බහ කරමුද මේ ස්කොට්ලන්තය වෙන් වෙන්න බ්‍රිතාන්‍ය රාජධානියෙන් වෙන් වෙන්න ගන්නා උත්සාහයේදී මේ වෙනකොට ඒ පැත්තෙන් වාර්තාවන අලුත්ම තොරතුරු මොනවද කියලා.
ඔව් දිල්රුක්ෂි, දැන් දෙසැම්බර් මාසේ 12 වෙනිදා වෙනකොට මහා බ්‍රිතාන්‍ය අලුත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. දැන් මේ පාර්ලිමේන්තු මැතිවරණය ඇති වෙන්නේ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට තමන්ගේ පාර්ලිමේන්තුවේ තිබිච්ච බහුතරය අහිමිවීමත් ඒ එක්කම ඔහු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමට ගෙනාපු ඒ යෝජනාව සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වීමත් කියන ඒ වටපිටාව තුලයි. දැන් මේ මහා මැතිවරණයේදී ස්කොට්ලන්තයේ ප්‍රධාන පක්ෂ තීන්දුවක් අරගෙන තියෙනවා මේ දෙසැම්බර් මාසේ 12 වෙනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණය, ඒ ස්කොට්ලන්තයේ පැවැත්වෙන මේ මහා මැතිවරණය අලුත් ජනමත විචාරණයක් බවට පරිවර්තනය කරගන්නට ස්කොට්ලන්තය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් හැටියට සිටිය යුතුද, එහෙමත් නැත්නම් ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් හැටියට කඩාගෙන වෙන් වෙලා යා යුතුද කියලා. දැන් ඔබ කිව්වා වගේ 2014 ස්කොට්ලන්තයේ ජනමත විචාරණයක් පවත්වලා රටේ 65% විතර පිරිසක් ඡන්දය දීලා කිව්වා ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යත් සමග එක රාජ්‍යයක් හැටියට, එක රාජධානියක් හැටියට සිටිය යුතුයි කියලා. නමුත් එතන ඒ කොන්දේසියක් තමයි බ්‍රිතාන්‍ය රාජධානිය යුරෝපා සංගමේ සමාජිකයෙක් හැටියට ඉන්නවයි කියන පදනම මත. නමුත් දැන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙනවා නම් ස්කොට්ලන්තය ඒකට විරුද්ධයි. ස්කොට්ලන්තයේ බොහෝ පක්ෂ ඔවුන් කියා සිටින්නේ බ්‍රෙක්සිට් එකත් එක්කලා ස්කොට්ලන්තය යුරෝපා සංගමෙන් ඉවත් වීමට කැමැත්තක් නැහැ කියලා. මොකද මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් පැවැත්විච්ච ජනමත විචාරණයේදී ස්කොට්ලන්ත ජාතිකයන් 3/2 විතර වගේ ඡන්දෙන් කියා සිටියේ ඔවුන් බ්‍රිතාන්‍ය රාජධානිය යුරෝපා සංගමේ සමාජිකත්වයේ දේ දිගටම පවත්වාගෙන යා යුතුයි කියලා. ඉතින් දැන් ස්කොට්ලන්තයේ ප්‍රධානම පක්ෂයක් වන SNP, එහෙම නැත්නම් ස්කොටිෂ් නැෂනල් පාර්ටි කියන පක්ෂය නිකලා සර්ජන් ස්කොට්ලන්ත ප්‍රධාන ඇමති නියගේ පක්ෂය ඔවුන් දැන් කියා සිටින්නේ තමන්ට විශාල ජනවරමක් අරන් දෙන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඒ විශාල ජනවරමක් ලැබුණොත් ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන්වීමට තවත් අලුත් ජනමත විචාරණයක් පවත්වලා බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමට කටයුතු කරනවා කියලා. ඉතින් මේ බ්‍රෙක්සිට් එක පටන් ගත්තේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වන්නට. දැන් මේක කෙලවර වෙන තත්ත්වයක් තියෙන්නේ බ්‍රිතාන්‍ය කොටස් 4කට. ඔබ කිව්වා වගේ ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය, එතකොට වේල්ස් සහ එංගලන්තය කියන මේ රටවල් 4 අතරම කොටස් 4කට වෙන්වන දැන් අවධානමක් ඇති වෙලා තියෙනවා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේත්, ඒ වගේම බ්‍රිතාන්‍ය දේශපාලන තලයේත් ඇති වෙලා තියෙන මේ අලුත් ප්‍රවණතාවයන් නිසා.
ඔබට මතක ඇති අපි ගිය සතියේදී කතා බහ කළා මේ WhatsApp සම්බන්ධව වන කාරණාවක් මේ විශේෂංගය යටතේ. WhatsApp වල තියෙනවානේ යම් කිසි වූ මේ ක්‍රමෝපායක් මේ encrypted calls සහ මේ ඒ මාර්ගයෙන් ඡායාරූප හුවමාරු කරගන්න මේ sannivedana කටයුතු කරගන්නට පුළුවන්. තුන්වන පාර්ශවයකට මේවා නිරීක්ෂණය කරන්නට නොහැකි වන ආකාරයට, රහස්‍ය පණිවිඩ ආකාරයට, රහස්‍ය දුරකථන ඇමතුම් ආකාරයට. දැන් WhatsApp එක යම් කිසි වූ චෝදනාවක් කළ තිබුණා ඊශ්‍රායෙල් සමාගමකට මේ encrypted calls සඳහා යම් කිසි වූ ප්‍රවේශයක් ලබාගෙන ඒවා රහසෙන් ඔත්තු සොයලා තියෙනවා ඒ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් කියලා. දැන් WhatsApp වල කතාව මේ වෙනකොට දැන් අපිට Twitter දක්වා යනවා. මේ සතිය වෙනකොට අපිට ආරංචි වෙනවා Twitter භාවිත කරන්නන් සඳහා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා කියලා, මේ ආකාරයෙන් රහස් ඔත්තු සෙවීමේ කාර්යාවලිය වෙනුවෙන් කියලා. අමල් මේක කොහොමද සිද්ධ වෙන්නේ?
දිනක්ෂි, දැන් කැලිෆෝනියාවේ උසාවියක මේ නඩුව ගොනු කරලා තියෙන්නේ ට්විටර් සමාගම විසින් ඔවුන්ගේම ආයතනයේ වැඩ කරපු සේවකයන් දෙන්නෙකුට විරුද්ධව. මෙතන චෝදනාව එල්ල වෙලා තියෙන්නේ මේ සේවකයන් දෙදෙනා, මේ ඇමරිකන් පුරවැසියන් දෙදෙනා තමන්ට ට්විටර් සමාගමේ තිබිච්ච ඒ දත්තවලට ඇතුළත් වීමේ තිබිච්ච ඒ හැකියාව පාවිච්චි කරලා සෞදි අරාබියාවට මේ ට්විටර් ප්‍රොෆයිල්ස් වල ඇත්ත අයිතිකරුවෝ කවුද කියන කාරණාව හෙළිදරව් කළයි කියලා. මේ සඳහා ඔවුන් විශාල වශයෙන් මුදල් ලබා ගන්නට ඇති කියලා විශ්වාස කරනවා. සෞදි අරාබියාවේ ඒ රාජකීය පවුලට කිට්ටු පුද්ගලයෙක් හරහා මේ විදිහට සෞදි අරාබියේ රජ පවුලට විරුද්ධව ට්විටර් පණිවිඩ නිකුත් කරන පුද්ගලයෝ කවුද, ඒ පුද්ගලයන්ගේ වගතුග පිළිබඳව තොරතුරු ට්විටර් හරහා දැනට රහසිගතව තියෙන ඒ තොරතුරු ලබා දුන්නයි කියන චෝදනාව. ඉතින් මේකෙන් තවත් පෙනියන කාරණාවක් තමයි දලුක්ෂ මේ සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේ සහ ඒවා භාවිතා කිරීමේදී තමන් කොතරම් දුරට ඒවායේ රහස්‍යභාවය පිළිබඳ විශ්වාස කළත් බොහෝ අවස්ථාවලදී ඒ රහස්‍යභාවය ගිලිහෙන්නට පුළුවන්, ඒවා උල්ලංඝනය වෙන්නට පුළුවන් කියන කාරණාව තමයි මේ නඩු නිමිත්තත් එක තියෙන්නේ. ඉතින් මේකත් තවත් අර සමාජ මාධ්‍ය ජාලාවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ පිළිබඳ තවත් තීරණාත්මක නඩුවක් බවට පත් වෙනවා. මොකද මේ ආයතනවල වැඩ කරන සේවකයන් නොයෙකුත් හේතු මත සුඟක් අවස්ථාවලදී මුල්ලේනේ වශයෙන් ඔවුන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන නිසා මේ විදිහට ඒ සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයන් පාවාදීමකට හෝ ඔවුන්ගේ ජීවිතවලට තර්ජනය වෙන ආකාරයට ඔවුන්ගේ ඒ රහස්‍ය තොරතුරු හෙලිකරා කියන කාරණාව තමයි මේ කැලිෆෝනියාවේ උසාවී ඉදිරිය දැන් දිගහැරලා තියෙන්නේ.
අපි ස්තුතිවන්ත වෙනවා මල්. ලෝකයේ ප්‍රමුඛ කාරණා ගොනු කිරීම සඳහා මෙවරත් ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයට සම්බන්ධයෙන් පිළිබඳව. එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. මාධවේදී අමල් ජයසිංහ මහතායි සුපුරුදු ලෙසින් මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිරුක්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.